Honorable Kabir Hashim, please continue.
Thank you, Honorable Member. Gotabaya Rajapaksa Janadhipathyumage Pradhana Mathivarna Thema Paataya Une Jathika Arakshawa Saha Jathika Aarthikaya. Habai me Pradhana Moolopaya Hatiyata Pennuwata meka Attatama Asuruma Pamanai Package Vitarai. Chandaya Dunna Ugatun Buddhimathun Ewagema Madhyama Panthi Aya Dadi Viswasayak Athi Karagatta Giya Mathivarnayedi මේ රට තුල මේ රටට සුසමාදර්ශී වෙනසක් ඇති වෙයි කියලා. හැබැයි ඒක අද වෙනකොට එයාගේ විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. ඒ සුසමාදර්ශී වෙනස රටට නෙවෙයි, ඒ සුසමාදර්ශී වෙනස ඇති වෙන්නේ ඉලක්ක කරපු වියත්මග මහත්ම මහත්මීන්ට සහ පාලක තන්ත්‍රයට කියන එක අද ඔප්පු වෙලා තියෙනවා. මොකද මේ අය මේ අලුත් වියත්මග කණ්ඩායම මේ රටේ ඇති කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ නව ධනේශ්වර පන්තිය. ඒ නව ධනේශ්වර පන්තිය හදන්න තමයි සියලුම සැලසුම් කරන්නේ. මේ ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය කියන ඇසුරුම තුළ මේ අය අනුගමනය කරන මොඩලයක් තියෙනවා. මේ අනුගමනය කරන මොඩලය තමයි පශ්චාත් ධනේශ්වර සංවර්ධන මාදිරිය. ස්ටේට් සෙන්ට්‍රික් ඔතොරිටේටිව් කැපිටලිස්ට් ස්ටේට්. 20 වැනි සංශෝධනය ගේන්නේ එම අධිකාරීවාදී පාලනය ස්ථාපනය කරන්න. එවගේම අධි බල ඇති විධායකයක්ද සිවිල් මිලිටරි පාලනයක්ද හරහා ජනතා පාලනය සහ ජනතා කළමනාකරණය උපරිම ප්‍රමාණය මර්ධනය කරන්න ඉලක්ක කරමින් කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කාම්බෝජයේ පොල්පොට් එවගේම වෙනිසුවෙලාවල චාවෙස් සිම්බාබ්වේවල මුගාබේද කිව්වෙත් රට සංවර්ධනය කරන්න නම් තමන්ට පූර්ණ බලය ඕනේ කියලා. හැබැයි එය ප්‍රතිඵල දැන් එම රටවල වැසියන් භුක්ති විඳලා හමාරයි. මේ සංකල්පය පශ්චාත් ධනේශ්වර සංවර්ධන මාදිරිය කියන සංකල්පයම මේ ඔතොරිටේටිව් කැපිටලිසම් කියන සංකල්පය දැන් වෙනකොට මුළු ලෝකෙම ෆේල් න්‍යායක්. හැබැයි දැන් මේක ලංකාවට මේ වියත්මග මහත්ම මහත්මින් ගෙන්න උත්සාහ කරනවා. ඉතින් සර් ෆේල් කියන එක පුදුමයක් නෙවෙයි. අපේ විශේෂයෙන්ම අනිත් පැත්තෙන් බලනකොට ආනයන ආදේශන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න කියලා ආපහු මේ ආණ්ඩුව නිතරම කියනවා. හැබැයි 1977 යුගය තුළ මේ රටේ පෝලිං යුගය, හබරලාල කාපු යුගය මේ සියලු එකක්ම මිනිස්සු හොඳටම දන්නවා. හැබැයි මේ චීනය, කියුබාව, රුසියාව, වියට්නාමය, කාම්බෝජය වගේ රටවල් වලත් ඒ ආදේශ ආනයන ආදේශන ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරලා ඔවා ෆේල් වෙච්ච න්‍යායන් හැටියට ප්‍රතික්ෂේප කරපු රටවල්. හැබැයි ලංකාවේ මේ ගැන අද කතා කරනවා කනගාටුයි. අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි ජාතික ආරක්ෂාව. ගත්තම ජාතික ආරක්ෂාව කියන්නේ මිලිටරි ආක්‍රමණය පමණක් නෙවෙයි. ජාතික ආරක්ෂාව කියන්නේ මිලිටරි නොවන ආක්‍රමණයක්. ඒ දෙකම තියෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම කියන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමාම ආරක්ෂාව ගැන 13 වැනි පිටුවේ මෙන්න මෙහෙම කියනවා. රටේ හමුදාමය ආරක්ෂාව මෙන්ම රාජතාන්ත්‍රික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාවයද සහතික කරන අතර අපරාධ මත්ද්‍රව්‍ය මුදල් විශුද්ධීකරණය සහ දූෂණයෙන් රට මුදවා තබා ගැනීමට අවශ්‍ය සියලු කාර්යයන් ඉටු කෙරේ. මුදල් විශුද්ධීකරණය ඒකත් ජාතික ආරක්ෂාවේ කොටසක් කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාම සෞභාග්‍ය දැක්මේ කියලා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේම අයවැයේදී 51 වැනි පිටුවේ මොකද්ද කියන්නේ? දේශීය සහ විදේශීය රටවල් වල සංගවාගෙන තියෙන හොරසල්ලි ලංකාවට ගේන්න අපි ඉඩ දෙනවයි කියලා. එතකොට මුදල් විශුද්ධීකරණය කරන එක ජාතික ආරක්ෂාවට එරෙහිව කටයුත්තක් කියලා තමන්ව අවසර දෙනවා හොරසල්ලි ලංකාවට ගේන්න තමන්ගේ අයවැයම ඉදිරිපත් කරලා. කනගාටුයි. හැබැයි ඒක තමයි සර් ෆේල් කියලා කියන්නේ. එකක් තමන්ගේ සෞභාග්‍ය දැක්ම කියලා අයවැය කතාවේ වෙන එකක් කියනවා. හැබැයි මීට වඩා බරපතල දෙයක් තියෙනවා. රාජ්‍ය ආදායම මෙහි
උතුර කොළඹේ, මැද කොළඹේ මිනිස්සු මාපාරේ මිනිස්සු කණ්ඩ නැහැ බොණ්ඩ නැහැ කියලා ඉන්නවා. දැන් මාසයක් උඩ දැන් මිනිස්සු ඉර වෙලා ඉන්නේ, ලොක්ඩවුන් වෙලා ඉන්නේ. උතුරගොළඹ තේමයි මැදගොළඹ තේමයි බොරලත් පංගුවක් එමයයි විශාල ප්‍රශ්නයක් කරලා තියෙනවා දැන් පුරුදු උද්ඝෝෂණ කරගෙන ඉසිටිනවා
we will inform to the leader of the house
මොකද මේ මේකම දැන් මෙතන අපේ කොළඹ දිස්ත්‍රික්කයේ සම්බන්ධකර සභාවට සභාවත්ව ඉන්නවා දැන් හොඳයි ඒ තුමයි වැඩ කරන්න කැමතියි අපි අපිට වැඩ මොකද මේ කාරණාව මේක පක්ෂභේදෙන් තොර වැඩ කරන්න ඕන අපි
there is a very short time before the budget today
ලබා දෙන්න කියන්නේ මේ කමිටුවට නේද
ඔව් ඒක
ලබා දෙන්න මොකද එක පැත්තක සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා antigen ද නැත්තම් මේ මේ මොකද මේ මේ PCR ද එබන් ටෙස්ට් ටෙස්ට් කරන්න
ඕන honorable vimal veeravan sir
දෙදා කොන් ටෙස්ටිං පොඩකින්න මට කන්න දෙන්නකෝ
ගරු
ගරු time is very limited today honorable manogonation we will get a quick reply
දාකු කරන්න නැහැ 800 කරන්න නැහැ ඒක පො සෞඛ්‍ය ප්‍රශ්නය අනිත් පැත්තකේ මිනිස්සු ඒ ඩොක්ටර් නිසා මිනිස්සු හිර වෙලා ඉන්නවා කොළඹ ඉන්න නාගරික දුප්පත් මිනිස්සු
honorable vimal veeravan sir please reply to this
ගරු ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි ගරු මනෝගනිෂන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කරුණ පිළිබඳව මම මේ දැන් දිසාපතිතුමා කොළඹ දිස්ත්‍රික් දිසාපතිතුමාව අමතලා විමසුවා එතුමා පැවසුවේ සාමාන්‍ය ඔබතුමා දන්නවා රුපියල් 5000ක් දෙන්නේ සතියකින් වියදම් කරන්න නෙවෙයි ඒ ඔය පවුල් වලට රුපියල් 5000 ගානේ දීලා තියෙනවා දීලා ඒක සතියෙන් වියදම් කරගෙන තමයි දැන් මුකුත් නැහැ උඩ ඉන්න දැන් මුකුත් නැහැ කියලා ඉන්නේ ඒ නිසා ඔයාට ඕන කෙනා නේද උත්තර දෙන්නේ එයා උත්තර දුන්නා මම උත්තර දුන්නා මේක තමයි උත්තරේ අහ උත්තරය අහගන්න ඒ නිසා තමුන් වහන්සේ මේ විතර නැති ප්‍රශ්න හදන්න යන්න එපා
දන්න දෙ තමයි කියන්නේ කබීර් හෂීම්
දන්න දෙ තමයි කියන්නේ
thank you honorable member ගෞරව සභාපතිතුමනි මම කියාගෙන ආවේ මං
honorable member
විශේෂයෙන්ම රාජ්‍ය ආදායම පිළිබඳව කතා කරගෙන
හිටියේ honorable member
රාජ්‍ය ආදායම
එක විනාඩියක් දෙන්න මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න එතුමාගේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මීට දින දෙකකට පෙර අපි සියලු දෙනා මේ පිළිබඳව සාකච්ඡා කරා මම අවස්ථාවක් දුන්නා විපක්ෂයේ ඉන්න ගරු මන්ත්‍රීවරුන්ට මේ කොළඹ ප්‍රදේශයේ තියෙන ප්‍රශ්නේ පිළිබඳව සාකච්ඡා කළා ඒවට විසඳුම් සොයන්න මේ ගරු මන්ත්‍රීවරුන් දෙපළත් ගරු නගරාධිපතිතුමියත් ඒ සඳහා පැමිණියා අපි මේ අවස්ථාවේ තීන්දුව කරා රුපියල් 5000 දීමනාව ලබා දෙන පිරිස කවුද ඒ වගේම 10000 සහන මල්ල ලබා දෙන පිරිස කවුද කියලා 10000 සහන මල්ල අපි ලබා දෙන්නේ ලොක්ඩවුන් කරපු ෆ්ලැට්ස්
කීපෙට Can you give the reply a bit faster please
ඊට අමතරව රුපියල් 5000 දීමනාව මේ වෙනකොට අපි විශාල ප්‍රමාණයකට ලබා දීලා තියෙනවා මේ කොවිඩ් වසංගතයත් එක්ක ලොකු දිගු පොලිම්
ගන්න එක
දෙන්න පුළුවන් කමක් නැහැ ඒකින්ද ගරු මන්ත්‍රීතුමා මේ වෙනකොට මේ කටයුත්ත කරගෙන යනවා කාර්යක්ෂමව
අඩුපාඩුකම්
තියෙන තැන් ඇති ඒ
දැන් කිව්වා
මං හෙට
බල් මෙම්බර් කැන් ඇයි ක්ලැරිෆයි දට් ඇයි හැව් මයි ෆුල් ටයිම් දට් යූ හැවන් රිඩියුස් මයි ටයිම් බිකෝ ඇයි ඩිඩන්ට් එන්ගේජ් ඉන් දිස් කන්වර්සේෂන් ඇයි නීඩඩ් මයි ටයිම්
ප්ලීස් කන්ටිනියු
සෝ හැව් ඇයි ගොට් මයි ටයිම් ඇයි නීඩ් ටු කන්ෆර්ම් දැට්
යස් ප්ලීස් කන්ටිනියු
තෑන්ක් යූ ඕකේ මම කතා කරගෙන හිටියේ රාජ්‍ය ආදායම ගැන මූල අසනේ මන්ත්‍රීතුමනි මේ රාජ්‍ය ආදායම පිළිබඳව ගත්තම ආර්ථික න්‍යායට පටහැනිව මේ ප්‍රතිපාදන
What is the point about honorable manogonation?
ප්‍රශ්නේ මේකයි. ඒතුමා එක අපි වැඩ කරනවා.
සභාපති This is not a point about honorable manogonation. Thank you very much. We have alerted to the leader of the house. We have alerted to the leader of the house. Thank you. We have alerted to the leader of the house and also the representative ministers. Thank you, Mr. Kabir Hashim. Please continue, honorable member.
I would like to know whether I have my time.
Yes, please continue.
Rajya Adam kappadu kara. Me Rajya avidhimat aakare Rajya Adam kappadu kare. Visheshanma me rate palaveni vatavata itihase ape daladeshya nishpadanen 10%kata adu pramanayakata Rajya Adam upayana palaveni vatava me wasarai. මේක බරපතල ප්‍රශ්නයක් කරු කතා මන්ත්‍රීතුමනි මම කියන්න කැමති මේක ඉස්සරම ආණ්ඩුව දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දීඝජාන කෝලිය පුත්‍රයාට ව්‍යාග පද්ද සූත්‍රයෙන් දේශනා කරන අවස්ථාවේදී විශේෂයෙන්ම රටක මේ ලෝකේ දියුණු කරන්න පුළුවන් කරුණු කීපයක් ගැන ඒ දේශනාවේ ඇතුළත් කරලා තියෙනවා ප්‍රධානම ඒකේ තියෙන්නේ සමජීවි කතාව ගැන සමජීවි කතාව ගත්තම සරල තේරුම තමයි තමන් ආදායම දැනගෙන වියදම් කිරීම. හැබැයි මේ ආණ්ඩුවට ඒකවත් තේරුම් ගන්න බැරි වුණා. ආදායම කප්පාදු කරලා රාජ්‍ය ආදායම කප්පාදු කරලා කටයුතු කරා. ප්‍රධානම ප්‍රශ්නය රාජ්‍ය ආදායම අඩු වෙනවත් එක්ක මේ රටේ බරපතලම ප්‍රශ්නේ තමයි ලබන වසර වෙනකොට ඩොලර් බිලියන 5.5ක් අවම වශයෙන් ණය වශයෙන් අපට ගෙවන්න සිද්ධ වෙනවා ජාත්‍යන්තර ණය වෙළඳ පොළේ. ඒ වගේම විදේශ සංචිතය මේ වෙනකොට ඩොලර් බිලියන 5.8කට අඩු වෙලා තියෙනවා. අපේ ජාතික ණය සංචිතය මේ වසර තුල රුපියල් ට්‍රිලියනයකින් මාස 7ක් ඇතුළත වැඩි වෙලා තියෙනවා. අපේ ඒ වගේම ණය සංචිතය දළදේශීය නිෂ්පාදනයක් හැටියට ප්‍රතිශතයක් ගත්තම 95% දක්වා වැඩි වෙලා තියෙනවා. 2020 ලංකාවේ පළවෙනි වසරට අවුරුදු 73කින් පසුව අපේ ණය ප්‍රමාණය විශාලතම ණය ප්‍රමාණය අරන් තියෙන මේ වසරේ රුපියල් බිලියන 2650ක්. ඒ වගේම රාජ්‍ය ආදායම වැටීමෙන් එක්කම සහ ණය සීමාව ඉක්මවා යනවත් එක්කම ජාත්‍යන්තර මූල්‍ය ඇගයීම් ආයතනයක් වන මූඩිස් අපේ රටේ ඒ ප්‍රමිතිය මූල්‍ය ප්‍රමිතිය B2 කියන අගෙන් CAA1 කියන ප්‍රමිතියට අවප්‍රමාණය කරලා තියෙනවා. මේක ප්‍රතිඵලයක් වශයෙන් මොකද්ද වෙන්නේ? ශ්‍රී ලාංකික ස්වෛරිය බැඳුම් කරය ජාත්‍යන්තර ණය වෙළඳ පොලේ වට්ටම් කළ අගයකට අද ගනුදෙනු කරන්නේ. ඒකෙන් අපේ ඉදිරි ණය ගැනීම අධිමිලවන පොලියකට අපට ණය ගන්න සිද්ධ වෙන එක තමයි යථාර්ථය. අව බොන්ඩ් ඉෂු which is maturing in 2021 is trading a $1 bond is trading at 80 cents our bond which is being maturing in 2030 is trading at something like 60 cents $1 is trading at 60 cents you can imagine how much costly it's going to be for us to borrow in the international market rajayata hondinma danwa ape videsha naya walin වැඩි ප්‍රමාණයක්ම අපිට විදේශ ණය ලැබෙන්නේ චීනයෙන් හෝ ඉන්දියාවෙන් හෝ ඇමරිකාවෙන් නොවේ. අපේ විදේශ ණය වලින් 43%ක්ම එන්නේ ජාත්‍යන්තර ස්වෛරිය බැඳුම් කර හරහා. ඒ කියන්නේ ජාත්‍යන්තර ණය වෙළඳ පොළෙන්. හැබැයි ජාත්‍යන්තර ණය වෙළඳ පොළේ අපේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව අද විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය බිඳිලා තියෙනවා. එහෙනම් ඉදිරියේදී ණය ගැනීම පිළිබඳව අපට අභියෝගයක් ඇති වෙනවා. ඒ වගේම පොලියානුපාතය ශීඝ්‍ර ලෙස ඒ ජාත්‍යන්තර ණය වෙළඳ පොලේ වැඩි වෙනවා. ඒකත් එක්ක හදිස්සියේ ණය ගැනීම සඳහා මේ රටට ප්‍රශ්නයක් තියෙනවා. ලබන වසර වෙනකොට අවම ඩොලර් බිලියන 5.4ක් අපිට ගෙවන්න තියෙනවා. ඒ වගේම අපේ ප්‍රාග්ධන ගිණුමෙන් තව ඩොලර් බිලියන 2ක් විතර මේකට එකතු වෙනවා. 2021 හැබැයි අපේ ආදායම අඩු වෙද්දී ණය අලුතෙන් වැඩි වෙනකොට මේ ඩොලර් බිලියන 5.5 ගෙවන්න අපට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට මම අහන්නේ මේ ඩොලර් බිලියන 5.4 ගෙවන්නට රාජ්‍ය ආදායම් කඩාවැටෙනවා නම් ඒ වගේම අපට ජාත්‍යන්තර වෙළඳ පොලේ ණය ගන්න බැරි නම් මේ ආණ්ඩුවට අද විදේශ සංචිතයේ ඩොලර් බිලියන 5.8ක් අඩු වෙලා තියෙනවා නම් මේ ලබන වසරේ එන ඩොලර් බිලියන 5.4 ගෙවන්නේ කොහෙන්ද? මම දකින්නේ විකල්ප දෙකක්. එකක් IMF එකට යන්න වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. හැබැයි IMF එකට ගියාම පළමුවෙන්ම කරන්න වෙන්නේ අපේ මූල්‍ය ආක්‍රමණයක් සිද්ධ වෙනවා ඔතනින්. මොකද ඒගොල්ලන්ගේ කොන්දේසි වලට යටත් වෙන්න වෙනවා. ඒකට යටත් වෙන්නේ නැත්නම් ආණ්ඩුවට සිද්ධ වෙනවා ජාත්‍යන්තර විදේශ රටකට යන්න. විදේශ රටකට ගිහිල්ලා ණය ගන්නවා නම් එහෙනම් මේ රටට සිද්ධ වෙනවා මූල්‍ය ආක්‍රමණයට විතරක් නෙවෙයි ස්වෛරී ආක්‍රමණයටත් යටත් වෙන්න. මොකද චීනය, ඉන්දියාව, ඇමරිකාව ඕනෙම රටක් නිකන් ණය දෙන්න යන්නේ නැහැ. මම අහන්නේ එහෙනම් මේ සභාවට දැනුවත් කරන්න මේ ණය ලබන වසරේ ගෙවන්නේ කොහෙන්ද, කොයි ආකාරයෙන්ද, මේකේ අර්බුදයට මූණ දෙන්නේ කොහොමද කියලා. හැබැයි මේ මහා මූල්‍ය පාවා දීම වසා ගන්න මං හිතන්නේ මේ ආණ්ඩුව අර දේශප්‍රේමී වෙස්වලා ගැනීමත් එක්ක. මේ වෙනකොට මට මතක් වෙන කියමනක්, මේ ආණ්ඩුවට ගැලපෙන කියමනක්, patriotism is the last refuge of a political scoundrel. ඒක සිංහලෙන් කියනවා නම් දේශප්‍රේමීත්වය වනාහි දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පලයි. මේ ආණ්ඩුව දිහා බලනකොට මතක් වෙන්නේ ඒ කියමන දිගටම. මොකද ඒ වගේම ජාතික ආරක්ෂාව ඒ වගේ පාවා දීමක් සිදු වෙලා තියෙද්දි ජාතික ආර්ථිකය ගත්තම මම අහන්නේ මේ වෙනකොට ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න මේ අවුරුද්ද තුළ ඔබ ගත්ත පියවර කුමක්ද? මේ වෙනකොට වාර්තාගත ණය ප්‍රමාණයක් මේ අවුරුද්ද තුළ ආරම්භ තියෙනවා. ලබන අවුරුද්දෙත් ඒ වගේ විශාල ණය ප්‍රමාණයක් ගන්නවා. හැබැයි කොවිඩ් වසංගතයෙන් පස්සේ රටේ ජනයාගේ ආදායම් වැටිලා තියෙන අවස්ථාවේදී, සෞඛ්‍ය අවදානම වැඩි වෙලා තියෙන අවස්ථාවක 2019 අපි වෙන් කරපු සුබ සාධනෙට වෙන් කරපු ප්‍රතිපාදන මේ වසරේ අඩු කරලා රුපියල් බිලියන 93කින් සුබ සාධනයට ලබා දෙන මුදල් කප්පාදු කරලා තියෙනවා. මේ වසරේ වෙනකොට මේ රටේ ජනතාවට සුභසාධන වියදම වැඩි කරන්න ඕනේ තැනක සුභසාධනය රුපියල් බිලියන 93කින් අඩු කරලා තියෙනවා. මම අහන්නේ ජාතිය ගොඩනගන්න මෙච්චර කතා කරන ආණ්ඩුවට ජාතිය ගොඩනගන්න නම් ජාතියට ආයෝජනය කර යුතුයි පළමුවෙන්ම. හැබැයි ඔබ ගන්න විශාල ණය ප්‍රමාණය ආයෝජනය කරේ කොහෙද, කාගේ සාක්කුවටද ඕවා ගියේ? මම ය සතියේ මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට මම කිව්වා රටේ බහුතර අය රත්තරන් බඩු උකස් කරනවා කියලා. මම ඒක කියනකොට නිවාඩ් කබ්‍රාල් මැතිතුමා ඒක ඉලක්කම් විජ්ජාවක් කියලා පොඩි ආතල් එකක් ගත්තා. හැබැයි මම එතුමාට කියන්න කැමති ඒක මම ඔප්පු කරන්න රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයෙන් සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණ වාර්තාව අද ඉදිරිපත් කරලා තියෙනවා. ලංකාවේ නිවෙස් වලින් 64ක ඒ සමීක්ෂණය අනුව නිවෙස් වල 64ක ආදායම් අඩු වෙලා තියෙන බව වාර්තා වෙනවා. ඒ කියන්නේ නිවාස 132ක්. ඒ වගේම මේ සමීක්ෂණය කියනවා නිවෙස් 107ක ඒ රටේ තියෙන නිවෙස් වල 107ක සම්පූර්ණ ආදායම අහිමි වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ නිවෙස් 360,000ක්. ලංකාවේ නිවෙස් වලින් 145කම මූල්‍ය උදව් බලාපොරොත්තු වෙන බව ඒ වාර්තාවේ කියනවා. ඒ කියන්නේ 145ක් කියන්නේ නිවාස ලක්ෂ 23ක්. එයාලා බලාපොරොත්තු වෙන්නේ ණය ගෙවීමට සල්ලි, උකස් බාන්දව නිදාස් කරගන්න සල්ලි, ක්‍රෙඩිට් කාඩ් ගෙවන්න සල්ලි, බිල් ගෙවන්න සල්ලි. මේක තමයි අපි එදා කිව්වේ. මේ වෙනකොට මේක තමයි යථාර්ථය. මේ ආණ්ඩුව මේක තේරුම් අරගෙන නැහැ. බැංකු මැනේජර්ලා කියනවා අද රත්තරම් බඩු උකස් කරන තියෙන එක වාර්තාගත විදිහට බැංකුවල මිනිස්සු පිරිලයි කියලා. හැබැයි නිවාඩ් කබ්‍රාල්ට මේක කියනකොට එයාට ඒක ආතල්. හැබැයි මේක තමයි ආණ්ඩුවේ හැටි. මේක තමයි අද ආණ්ඩුව හැසිරෙන හැටි. හැබැයි ඡන්දෙ දෙනකොට එහෙම හැසිරුනේ නැහැ. ඒ නිසා මාන්තිතුමනි මං අහන්නේ ජාතික ආර්ථිකය ගැන අවංක හැඟීමක් තියෙනවා නම් කුඩා සහ මධ්‍යම පරිමාණයේ අංශයට ඔබ මොකද්ද කරලා තියෙන්නේ? අද කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවල ලක්ෂ 10ක් ලංකාවේ තියෙනවා. ඒකෙන් 91%ක්ම ශුද්‍ර පරිමාණයේ ආයතන. ඒකෙන් 45%ක්ම සේවය කරන්නේ ඒ වගේ පුංචි ආයතනවල. හැබැයි ඔය ආයතනවල ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයම සමීක්ෂණය කියනවා ලංකාවේ ඒ කුඩා ආයතනවලින් 70%ක ප්‍රශ්නය තියෙන්නේ පඩි ගෙවන්න බැරිකම. පඩි ගෙවා ගන්න බැරි ඒ ආයතනවලට මේ අයවැයෙන් ඔබ මොකද්ද දීලා තියෙන පිළිතුර කියලා මම අහන්න කැමතියි. මේ රටේ ජාතික නිෂ්පාදනය ගැන, ජාතික ආර්ථිකය ගැන මහලොකුවට කතා කරන ආණ්ඩුව මේ රටේ නිෂ්පාදන පද්ධතිය කඩාවැටෙද්දී අද තඹ සතේකින් සාන බල සහයක් ලබා දීලා නැහැ. දුප්පත් රටවල් පවා තමන්ගේ රටවල්වල ජාතික නිෂ්පාදනය ශක්තිමත් කරන්න මුදල් දෙනවා. තම මේ රටේ කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා අනතුරු ඇඟවීමක් කරා. එතුමා ආණ්ඩුවට කිව්වා EPF ලියාපදිංචි කරපු ආයතන 86,000ක් ලංකාවේ තියෙනවා. ඒ 86,000න් 29,000ක් වහන්න අවසරය ඉල්ලලා තියෙනවා කියලා එතුමාගෙන්. ඒවා දැන් වහන්න ආරම්භ කරලා තියෙනවා. අනතුරු ඇඟවීම දුන්න ආණ්ඩුව මොකද්ද කරේ? ආණ්ඩුව මේ අයවැයෙන් එකට උත්තරයක් දුන්නද? හැබැයි ඒකට මොකද කිසිම දෙයක් මේ අයවැයෙන් වැඩපිළිවෙලක් දීලා නැහැ. එතකොට ආයතන 29,000ක් එකපාරම වැහෙනවා නම් මොකද්ද රටේ නිෂ්පාදන පද්ධතියට සිද්ධ වෙන්නේ කියලා මම අහන්න කැමතියි. මේ ආණ්ඩුව කරලා තියෙන එකම දෙයක් මේ අයවැයෙන් දීලා තියෙන උත්තරේ හරි ලස්සන උත්තරයක්. ඒගොල්ලෝ කියන්නේ බදු සහන දෙනවයි කියලා. මේ ආයතන වලට බදු සහන දෙනවා කියලා. මේක විහිළුවක් නෙවෙයිද? ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද මේ ආයතන වල පඩි ගෙවන්න බෑ, කුලි ගෙවන්න බෑ, ණය ගෙවන්න බෑ, බිල් ගෙවන්න බෑ. මේගොල්ලෝ කඩාවැටෙනවා කියලා හැම සමීක්ෂණයකින්ම ඔප්පු කරලා තියෙද්දි ආදායමක් තියෙන්නේ බදු ගෙවන්න. බදු සහනයක් දීව වැඩක් තියෙනවා. ආදායමක් නැති තැනක බදු සහනයක් නෙවෙයි ඉල්ලන්නේ මූල්‍ය ආධාර. ඉතින් මේක හරියට අර පයබර වායයට පිටකර බෙහෙත් බඳිනවාන්සේ කියලා තියෙන දෙයක් තමයි මේ බදු සහනයක් දෙනවා කියන්නේ. මේ ආයතන වල තියෙන ප්‍රධාන ප්‍රශ්න තේරුම් ගන්නේ නැතුව තම සතයක ආධාරයක්වත් දෙන්නේ නැතුව අද මේ අයවැය ගැන කතා කරනවා. එනිසා මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ ආණ්ඩුවට කියන්න ඕන නැත්තේ මේ ආණ්ඩුව මිත්‍යා කීපයක් ගොඩනගලා තියෙනවා. අපේ කාලේ අපි ණය අරගෙන අපි වැඩ කරේ නැහැ කියලා. අපි විශාල ණය ප්‍රමාණයක් ගත්තයි කියලා. යථාර්ථය දැනගෙන කතා කරන්න ඕනේ. මොකද අපි ණය අරන් තියෙනවා නැතුව නෙවෙයි. අපි ණය ගත්තේ අපි 2014 ආණ්ඩුව ගන්නකොට මේ රටේ ණය සංචිතය රුපියල් බිලියන 7500යි. 2019 වෙනකොට ඒ ණය සංචිතය බිලියන 13000යි. ඒ කියන්නේ අපේ ණය සංචිතය අපේ කාලය තුල වැඩි වුණේ බිලියන 5500කින්. හැබැයි මේ ආණ්ඩුව මේ අවුරුද්ද ගිය මේ අවුරුද්ද තුල රුපියල් බිලියන 2850ක ණය ආරං තියෙනවා ලංකාවේ වාර්තාගත ණය ප්‍රමාණය ලබන අවුරුද්දට රුපියල් බිලියන 2930 ණය ගන්නවා කියලා මේ අයවැය කතාවේ කියලා තියෙනවා ඒකතු කරුවම රුපියල් බිලියන 5780යි ඒ කියන්නේ අපි අවුරුදු 5ක ගත්ත ණයට වඩා මේ අවුරුදු 2කට මේ ආණ්ඩුව දැන්ට ණය ගන්නට සැලසුම් කරලා තියෙනවා හැබැයි මේ අවුරුද්ද තුල දත්ත වැඩිම ණය ප්‍රමාණය ඔබ හදාපු මාළු ටැංකියක් තියෙනවද කියලා පෙන්වන්නකෝ පුළුවන් නම් හැබැයි අපි මොකද්ද කරේ කියලා අහන අපි ගත්ත ණය වලින් අපට පුළුවන් වුණා මේ රටේ අපේ දල දේශීය නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 5000කින් වැඩි කරන්න අපේ දල දේශීය නිෂ්පාදනය බිලියන 5000කින් වැඩි කර අපි ගත්ත ණය ප්‍රමාණයෙන් මේ රටේ ජාතික ආදායම අපි වැඩි කරලා පෙන්වලා තියෙනවා මේ කාල පරිච්ඡේදය තුළ මොකද අපි ගන්නකොට 10000 30යි බිලියන 10,000 30යි දල දේශීය නිෂ්පාදනය අපි බාරගෙනකොට දල දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 5,030යි මන්ත්‍රීතුමනි අපේ වැඩ මොකද්ද කියලා අහනවා අපි ගත්ත මුදල් වලින් අපි ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව චීන සංවර්ධන බැංකුව ජයිකා ආයතනය ජපානයේ කොයිකා ආයතනය කොරියාව ඔපෙක් මැද පෙරදිග ඉන්දියාවේ රජයත් එක්ක ඇමරිකන් රජයත් එක්ක තව රටවල් 35ක් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක අපි ව්‍යාපෘති 209ක් ක්‍රියාත්මක කරලා තියෙන අපේ කාලය තුළ අපි ඒකට ආයෝජනය කරේ ඩොලර් බිලියන 15ක්. ඒ වගේම දේශීය ණය ගත්ත ඒවා වලින් ලෝකල් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට්ස් වල කෝටි 2330ක් අපි ආයෝජනය කරලා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතරතුර මම අහන්න කැමති මේ ආණ්ඩුව මෙහෙට ඇවිල්ලා කියන අපි ජාතික ආර්ථිකය ආරක්ෂා කරන්නට බැඳිලා සිටිනවා කියලා. අපි විවෘත ආර්ථිකයක් ගොඩනැගුවට අපි මේ ජාතික ආර්ථිකය ආරක්ෂා කරා. ඔබ කෘෂිකර්මය ගොවිතැන ගැන හැමදාම ඇවිල්ලා කතා කළ කිඹුල් කඳුළු හෙලනවා මේ. හැබැයි ඔබගේ රෙකෝඩ් එක මොකද්ද? ඔබ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ආණ්ඩුව බාරගන්නකොට ඒ දවස්වල කෘෂිකර්මය දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 14%යි. හැබැයි 2015 අපිට ආණ්ඩුව බාර දෙනකොට කෘෂිකර්මය දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 7%කට අඩු වෙලා තිබුණා. කෘෂිකර්මය විනාශ කරලා තියෙන්නේ කවුද? තමුන්නාන්සලා. ඒක තමයි යථාර්ථය. අද පොහොරත් එක කරන සෙල්ලම අපට තේරෙනවා. මම ගරු මන්තුමනි මම කියන්න කැමති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි මේ රටේ පළමු වෙන මහවැලි මහා ව්‍යාපෘතිය මේ රටේ ක්‍රියාත්මක කරේ. හෙක්ටාර් 365,000ක් ඒ කියන්නේ අක්කර ලක්ෂ 9කට වැඩි ප්‍රමාණයක් සංවර්ධන කර ශාස්ත්‍රීය ඉඩම් බවට පරිවර්ධනය කරා. ජල විදුලිය මෙගාවොට් 600ක් උත්පාදනය කිරීමේ හැකියාව ඇති කරලා දුන්නා. වප්දිය සැපයිය හැකි ප්‍රදේශයන්වල 60%ක් සංවර්ධනය කරන්නට හැකි වුණා. මේක තමයි අපි කෘෂිකර්මයට කරපු දේ. හැබැයි 2005 සිට 2014 දක්වා බලයේ හිටියේ මේ සෙට් එකමයි. මාළු ටැංකියක්වත් හැදුවාද කියලා මම අහන්න කැමති. 2015 අපි බලයට ආවා. 2015ට බලයට ඇවිල්ලා අපි මේ ගත්ත ණය ගැන අහන මොකද්ද කරේ කියලා මම කියන්න කැමති ගරු මන්ත්‍රීතුමනි. අපි බලයට ආවට පස්සේ මේගොල්ලෝ මොරගහ කන්ද හදනවා කියලා 2007 මහින්ද රාජපක්ෂ මහත්තයා මුල්ගල් තිබ්බා. හැබැයි තිබ්බේ පළවෙන මුල්ගල. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇවිල්ලා ප්‍රසිද්ධියේ කිව්වා මම ඉන්න තාක්කල් මහවැලි ඇමතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා මට ඒක හදන්න දුන්නේ නැහැ. අවුරුදු ගාණක් හිටියා මොරගහ කන්ද මට හදන්න දුන්නේ නැහැ. හැබැයි මේ පැත්තට ඇවිල්ලා අපේ ආණ්ඩුව UNT ආණ්ඩුව යටතේ මොරගහ කන්ද හදන්න ඒ මුදල් ටික අපි අනුමත කරලා දුන්නා. මොරගහ ගන්න කියන්නේ මහවැළ ව්‍යාපෘතියේ 5 වෙනි සහ අවසන් ව්‍යාපෘතිය. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එදා 77න් පස්සේ පටන් ගත්ත මහවැළියේ අවසන් කොටස වසබ රජතුමාගේ සැලසුම මොරගහ කන්ද. ඒ මොරගහ කන්ද ව්‍යාපෘතිය අපි පටන් ගත්ත 2015 පටන් අරගෙන මෙගාවොට් 25ක් නිෂ්පාදනය කරන්නට පුළුවන් හැකියාව ඇති කරලා දුන්නා. වප්දිය
ලැබෙන
ජල පවුල් 87,000කට ඒ හැකියාව ලබා දුන්නා. ඒ වගේම ඉඩම් අක්කර 82,000ක් තියෙන ඉඩම් අලුත් ඉඩම් හෙක්ටාර් 50,000ක් එකතු කරගෙන ඒවා වගා කිරීමේ හැකියාව ඇති කරලා දුන්නා. ඒ වගේම මිරිදිය මත්සිය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4500ක් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරන්නට හැකියාව ලැබලා දීලා තියෙනවා. යාපනය කිලිනෝච්චිය ප්‍රදේශයේ පානීය ජලය ලබා ගන්න පවුල් 350,000කට හැකියාව ලබා දීලා තියෙනවා. අපි ආයෝජනය කරපු මුදල ඩොලර් මිලියන 1200කට වැඩි ප්‍රමාණයක්. ඒ පමණක් නෙවෙයි. අපි ඒ කාල පරිච්ඡේදය තුල අද හිටපු ජනාධිපතිතුමා හිටියනම් සාක්ෂි දරයි. උමාඔය ව්‍යාපෘතිය දේශීය මුදල් වලින් ඒ අවුරුදු 4 තුල අපි සම්පූර්ණ කරා. ඒක තමයි අපි කරපු ටික. ඒ කෙටි කාලය තුල හැබැයි අපි ණය හරියට පාවිච්චි කරා. මේ අවුරුද්ද තුල මං අහන්නේ හදාපු මාළු ටැංකියක් තියනවා නම් පෙන්වන්න. ඔබ ඉදිරිපත් කරපු මේ අයවැය.
මොකක්ද
කරන්න කියලා පෙන්වන්න. ඒ නිසා තමයි අපි කියන්නේ සර් ෆේල්. ස්තුතියි.
Thank you. Honorable Nimal Sripala De Silva, you have 9 minutes.
සභාපතිතුමනි, මා ඉතාම සතුටු වෙනවා කබීර් හෂීම් මැතිතුමා අපේ මිත්‍රයා ඒ කතාවෙන් පස්සේ කතාව කිරීමට ලැබීම ගැන. මුලින්ම එතුමාව නිවැරදි කරන්න ඕන, මොරගහ කන්ද ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මම වාලි මාර්ග අමාත්‍යවරයා ඉන්න කාලෙදී පටන්ගෙන චීනයේ සමග මොරගහ කන්දත් ඒ වගේම කළුවර ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන්ම කුවේට් අරමුදල සමගත්ව ගිවිසුම් අත්සන් කළා. මම අමාත්‍යාංශයෙන් යනකොට 87% මොරගහ කන්ද සහ කළුවඟ ව්‍යාපෘතිය අවසන් කරා. ගොඩක් ඉඳ ඊට පස්සේ පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ වැඩ පටන් ගත්තේ මගේ කාලෙදි, මම අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලෙදි, මම අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලෙදි. නෑ නෑ, ඔබතුමා බොරු කියන්න එපා. මුලින්ම මුල්ගල් තිබ්බට ඒ වැඩේ කෙරුණේ නෑ. මම අමාත්‍ය උනායින් පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ චීනෙන් ඒ අරමුදල් ගෙනල්ලා ඒක කරා. එතකොට 87% ඉවර කළා තමයි දුන්නේ. ඊට පස්සේ තමයි අපේ ජනාධිපතිතුමා ඉතුරු වැට ටික ඉවර කරේ. ඒක කියන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, ඉතාම දුෂ්කර අවස්ථාවක අද IMF ඔබතුමා කියපු IMF එක මොකද්ද කියන්නේ? IMF වාර්තාව බලන්න. මේ කොවිඩ් සිටුේෂන් එක නිසා සමස්ත ලෝකේ ආර්ථික අවපාතය පින 4.8% වෙනවා කියලා තියෙනවා. මුළු ලෝකේම ආර්ථික අවපාතය පින 4.8% වෙන අවස්ථාවක, එවැනි දුෂ්කර අවස්ථාවක අපිට ඒකේ බලපෑම නැද්ද? ඊළඟට කියනවා මේ පක්ෂාවල් නැති වෙනවලු, නිෂ්පාදන අංග කුමාරිසාලා කැමැතුමා කියනවා නිෂ්පාදනයේ අඩු වෙලාලු. නිෂ්පාදනයේ අඩු වුණා තමයි මිනිස්සු කොහොමද වැඩට යන්නේ, වැඩට එන්නේ කොහොමද? මේ කොවිඩ් ආසාදනය නිසා ඇතිවෙච්ච තත්ත්වේ මත වැඩබිම්වල කර්මාන්ත ශාලාවල යම් යම් ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා නිෂ්පාදනයේ අඩුවීමක් ඇති වෙලා තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුව ඒ නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩනැංවීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු අපි අරගෙන යනවා. ඉතින් මෙවැනි දුෂ්කර අවස්ථාවක අපි ෆේල් නෑ. බලන්න අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලන්න, ඕ ලෙවල් විභාගයේ තිබ්බා, ඒ ලෙවල් විභාගයේ තිබ්බා, ඒ පමණක් නෙවෙයි. අපි මොනතරම් සහන ප්‍රමාණයක් මේ රජෙන් දීලා තියෙනවද? සහන ප්‍රමාණයක් දීලා තියෙනවද? විශේෂයෙන්ම දැන් කිව්වා කුඩා සහ මධ්‍යම පරිමාණ මේ ව්‍යවසායක ඉන්න මුදල් දීලා නෑ කියලා. ගරු සභාපතිතුමනි, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් 61,907කට රුපියල් මිලියන 177,951කින් යුත් ණය ප්‍රමාණයක් මුදා ඇරලා තියෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ගොඩ ගැනීම සඳහා රජය එවැනි දැවැන්ත කාර්යභාරයක් කරන අපි ෆේල් නෑ. අපි ඒ වැඩ කරලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි, ඔබතුමා දන්නවා රෝගීන් හඳුනා ගැනීම නිරෝධායනය නියම පරීක්ෂණ අනිකු සුභ සාධන කටයුතු වන විට රජය මිලියන 70,000ක මුදලක් වියදම් කරලා තියෙනවා. මේක නෑ කියලා කියනවද? ඊළඟ අපි ෆේල් නෑ. අපි පාස් මේ ඔක්කොගෙන්ම නෑ. වී කිලෝවට රුපියල් 50ක අවම මිලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඩොලරේ යගේ ස්ථාවර මිලක පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ ජොන්සන් ප්‍රනාන්දු ඇමතිතුමා අපේ ගංගුලට ඇවිල්ලා දැන් කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන පටන්ගෙන තියෙනවා. මගේ දිස්ත්‍රික්කේ මං කියන්න කැමති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී අපි රජමාවත ආරම්භ කරා. නමුත් එතුමාගේ ආණ්ඩුව පෙරලීමත් එක්කම රජමාවතේ ඉල ඔක්කොම බඩු ටික අරගෙන ගියා. දැන් අපි නැවත රජමාවත ආරම්භ කළා තියෙනවා. ඒ වගේමයි රජමාවත. ඒ විතරක් නෙවෙයි, පෙරගල වැල්ලවාය පාර ඒ වගේම ආරම්භ කළා. කිලෝමීටර් 6ක් යනකොට ආණ්ඩුව පෙරළුණා. එතනින් මේක ලොප්පුණා. නමුත් දැන් අපි නැවත වතාවක් ඒක ආරම්භ කළා තියෙනවා. දුෂ්කර ප්‍රදේශයක් වන පිටමාරුව කිලෝමීටර් 10ක් හදාගන්න බැරුව හිටියා. දැන් ඒක අපි ආරම්භ කළා තියෙනවා. ග්‍රාමීය සංවර්ධනය ඒ වගේම කමුන්නාංශලා විසින් අතහැර දමන ලද ව්‍යාපාර රාශියක් දැන් ආරම්භ කළා තියෙනවා. මගේ දිස්ත්‍රික්කේ විශේෂයෙන්ම මම ආරම්භ කළා මුරාණ ජලාශය 75%ක් මම අවසන් කළා තිබුණා. නමුත් බැරි වුණා ඉතුරු 15 කරගන්න. දැන් අපි ඒ මුරාණ ජලාශය සඳහා විලකණ්ඩිය ජලාශය සඳහා මේ අයවැය මුදල් වෙන් කරලා තියෙනවා. ඒ නිසා ගමේ ජනතාවට අවශ්‍ය මේ රේටිං එක ඒ රේටිං එක මේ රේටිං එක නෙවෙයි, ගමේ ජනතාවට ගමේ වැඩ ටික කෙරෙන්න ඕනි. ඒ වැඩ ටික කරනවා. පානීය ජලය ලබා දීම සඳහා දැවැන්ත මුදලක් වෙන් කරලා තියෙනවා. එහෙමනම් පානීය ජල අවශ්‍යතාවය ඒ වගේම අධ්‍යාපනය මේ ළඟදී ඔබතුමාලා දකින්නට ඇති. කුවේට් අරමුදලෙන් මුදල් අරගෙන සබරගමු විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දුන්නා. ඒ පීඨයේ මුල්ගල තිබ්බා. ආරම්භ කරා වැඩ කටයුතු. ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයට අපි වෛද්‍ය පීඨයක් ලබා දෙනවා. ඒ මූලික කටයුතු කෙරෙනවා. ඒ නිසා මේ රටේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන මේ රජයේ වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමුන්නාසල ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වෙලා ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යා කරන්න එපා. මොකද ඊර්ෂ්‍යා කිරීමෙන් පළක් නැහැ.
Honorable member, you have 2 more minutes.
ඔබතුමාලා කියනවා නම් මේ රජයේ මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා අවුරුද්ද අවසානයේදී බලන්නකෝ. අවුරුද්ද අවසානයේදී කියන ඔබතුමාලා කිව්වා මේක කරනවා කියලා. ඔබතුමාලා කිව්වා අපිට ණය ගන්න හම්බෙන්නේ නැහැ කියලා. අපි ණය ආරම් පෙන්නන්නම්. අපි මුදල් හොයාගෙන පෙන්නන්නම්. ඒ වැඩ කටයුතු කරන්නම්. දැන් සීන දකින්ද සීන මවන්න එපා. නිකන් කාලකන්ණි සන්තෝෂයක් විදින එක පමණයි කරන්නේ. මොකද හිතනවා මේ රජයට මේ කරන්න බෑ කියන මතය සමාජගත කරන්න යනවා. නමුත් ඒක හරියන්නේ හැම වෙලාවෙම කියවනේ මේ මේවා හරියන්නේ නැහැ. දැන් හැම වෙලාවෙම රජයක් අයවැයලේක තාම කියන්නේ විපක්ෂය කියන්නේ ඕක කෙරෙන්නේ නැහැ. ඔය මුදල් හම්බ වෙන්නේ නැහැ. ඔය වැඩ කෙරෙන්නේ නැහැ. අපිව කරලා පෙන්නන්නම්. දැනටමත් විශාල දැවැන්ත සංවර්ධන වැඩ පිළිවක් ගෙනවා. අපි මුදල් හොයලා පෙන්නන්නම්. මුදල් අපිට තමුන්නාසලා කියන ඔය වගේ චිත්‍රයක් නැහැ. අපට පුළුවන් මේ රට ඉදිරියට ගෙනියාම සඳහා මේ කරගෙන යන අවංක වැඩපිළිවෙල යටතේ ඒ වැඩ කටයුතු ටික අපිට ඉටු කර ගැනීමට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. ඒ ගැන අපට සැකයක් නැහැ. ඒ ගැන විශ්වාසයක් තියෙනවා. දැන් අපේ තමුන්නාසගේ ලේකම්තුමා
Honorable Kabir Hashim, the time is very limited. We have only 1 more minute.
මම හඳ කැමති ගරු ඇමතුමනි, එම්නම් ඇයි ජනාධිපතිතුමා ළඟදී ඉල්ලීමක් කරේ ජාත්‍යන්ත ප්‍රජාවෙන් ණය ගෙවීම සඳහා මොරටෝරියම් එකක් දෙන්න කියලා? ණය ගෙවන්න ප්‍රමාද කරන්න කියලා ඇයි ඉල්ලුවා? ගෙවන්න පුළුවන්.
මේම මුළු ලෝකේම තුන්වෙනි ලෝකයේ රටවල් වලට තියෙන මේ ප්‍රශ්නය විසඳීම සඳහා එතුමා ඉතාම වික්ත ලෙස එතුමා කිව්වා සමස්ත ලෝක ප්‍රජාවකෙන් අපි ඉල්ලා සිටින්න ඕන මේ මොනිටෝරියම් එකක් දෙන්න කියලා. මොනිටෝරියම් එකක් නුදුන්නා කියලා නොගෙවා ඉන්නෙත් නෑ. මොනිටෝරියම් එක ලබා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා අවශ්‍ය
honorable member, your time is up, please wind up.
ඒ නිසා තමුන්නාන්සලා මේ අවුරුද්ද
please wind up honorable member.
2000
honorable member, please wind up.
නෑ ඔයා අර්ජුන මහේන්ද්‍රගේ ඉල්ල ගන්න ගියා.
2000 remember please wind up
2021 අවසානයේදී ආපහු නැවතත් අයවැයක් අපි ඉදිරිපත් කළා. ඒ වෙලාවේදී මතු කරන්නේ ඔයයි සල්ලි ලැබුණාද මේ වැඩ කළාද අන්න ඒ වෙලාවේ තමයි අපි ෆාස්ට් ෆේල්ඩ් කියලා බලන්න පුළුවන් ඒ වෙලාවේදී අපි විශිෂ්ට ලෙස ඩිස්ටින්ෂන් සහිතව මේ රජය ෆාස්ට් වෙලා පෙන්නනවා කියන එක ප්‍රකාශ කරන්න කිව්වා